ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එමනම් දැන් අපි වෙලාව ලබා ගන්නවා ලෝකයේ තතු වෙති කතා බහ කරන සිකුරාදා වැඩසටහනේ අපේ නිත්‍ය විශේෂාංගය ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය. මේ සමාලෝචනයට සුපුරුදු විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශය ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයිබෝන් අමල්.
ආයිබෝන් දිලුක්සි.
අපි සුපුරුදු විදිහට කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව තවමත් උණුසුම් කතා බහ තියෙන නිසා මේ වෙනකොට කොරෝනා වසංගත තත්ත්වයේ ලෝකයේ තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කරමු. ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳව ගත්තොතින්, මරණ සංඛ්‍යාව පිළිබඳව ගත්තොතින් සහ ඒ වගේම වැඩිම මරණ සහ ආසාදිත සංඛ්‍යාවක් පුද්ගල සංඛ්‍යාවක් වාර්තාවන රටවල් විදිහට ගත්තහම තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කරමින්ම මොකක්ද අලුත් තත්ත්වයම?
දිලක්ෂ, මේ වෙනකොට ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 5 ඉක්මවලා තියෙනවා. අපි දැන් ගිය සතියේ කතා කරනකොට මිලියන 4.5ක් ආසාදිතයන් හිටියා. ඉතින් මේ සතියක කාලය තුළදී ලෝකෙම ඒ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 105කින් වැඩි වෙලා තියෙනවා. ඒ එකම මරණ ගැන බලපුවහම මේ වෙනකොට 330,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒකෙන් වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මේ වෙනකොට 95,000ක් කිට්ටු කරලා තියෙන මරණ සංඛ්‍යාව. ඇතරම ලෝකයේ මරණ සංඛ්‍යාවෙන් 3/1කට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාවෙන් තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඒ එක්කම අපි බලපුවාම මේ රෝගයේ වැළඳිලා ඒ රෝගයෙන් සුව වෙච්ච පිරිස ඒකත් මේ වෙනකොට මිලියන 2ක් කිට්ටු කරලා තියෙනවා. ඉතින් සෑහෙන පිරිසක් රෝගයෙන් සුවය ලැබලා තියෙනවා. නමුත් අපි බැලුවොත් ලතින් ඇමරිකාවේ, විශේෂයෙන්ම බ්‍රසීලේ, මේ වෙනකොට බ්‍රසීලේ ලෝකයේ 3 තැනට පත් වෙලා තියෙනවා ආසාදිතයන්ගේ. 103,000කට ආසන්න ප්‍රමාණයක් මේ රෝගය වැළඳිලා තියෙනවා. ඒ වගේම ඒ රෝගයෙන් 18,000ක් විතර පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. දෙවැනි ස්ථානයේ ඉන්නවා රුසියාව. රුසියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 317,000කට අධික හැටියට වාර්තා වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි පළවෙනි ස්ථානයේ සිටින්නේ. ඔවුන්ගේ ආසාදිතයන් සංඛ්‍යාව 115,000ක ඉක්මවා ගිහිලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඇමරිකා එක්සත් ජනපදය තමයි මේ වෙනකොට මේ රෝගයෙන් ආසාදිතයන්ගේ පැත්තෙනුත්, ඒ වගේම මරණ සංඛ්‍යාව පැත්තෙන් බැලුවත් පළවෙනි තැන ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ඉන්නේ. ඊට පස්සුව තමයි රුසියාව, 3 ස්ථානයේ බ්‍රසීලය. බැලුවොත් යුරෝපීය රටවල් දිහා බැලුවොත් තවමත් යුරෝපයේ ප්‍රථම ස්ථානයේ ඉන්න ආසාදිතයන් 250,000කට වඩා පිරිසක්. ඒ එක්කම බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාවත් මේ වෙනකොට 36,000ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. නමුත් මේ බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව දෙලොක්ෂ සමහර විට තව 15,000කින් විතර වගේ වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. මොකද විශේෂයෙන්ම මේ කෙයා හෝම්ස්, එමත් නැත්නම් මේ වැඩිහිටි නිවාසවල සිදුවෙච්ච මරණ මේ වෙනකොට තවමත් නිල සංඛ්‍යාලේඛනවලට එකතු නොවෙච්ච නිසා මේ කොරෝනා වෛරසෙන් ජීවිතක්ෂයට පත් වෙච්ච 36,000 බොහෝ දුරට තව 15,000කින් විතර වැඩි වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉතින් බ්‍රිතාන්‍ය මේ වෙනකොට යුරෝපයේ පළවෙනි තරා, ඊට පස්සේ ස්පාඤ්ඤ, ඉතාලිය, ෆ්‍රාන්සේ සහ ජර්මනි කියන ඒ අනුපිළිවෙලට මේ හැම රටකම 175,000කට වඩා වැඩි ආසාදිතයන් ඉන්න රටවල් හැටියට යුරෝපයේ හඳුන්වන්න පුළුවන්.
ඔව්, දැන් අපි බොහෝ දෙනෙක් මේ සමස්ත ලෝකවාසී ජනතාව විදිහට බලාපොරොත්තු වෙන්නේ මේ කොරෝනා වෛරසය සඳහා යම් කිසිවෝ එන්නතක් නොබෝ දිනකින්ම බිහි වේවිද කියන කාරණාව පිළිබඳව අපිත් මීට කලින් යම් යම් තොරතුරු සාකච්ඡා කළා. මේ විශේෂාංගෙනුත් ලෝකයේ රටවල් කිහිපයක් මේ එන්නත් සඳහා අත්හදා බැලීම් සිදු කරමින් තියෙන වගට වෙන ආරංචි. ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාවත් ඒ අතරට ගැනෙනවා. චීනය, මේ වගේ රටවල් මේ වගේ මේ එන්නතක් හඳුන්වා දීමේ තරඟයකදීලා සිටිනවා. මේ එන්නත් තරඟයේ අලුත්ම තත්ත්වය මොකක්ද?
මෙතන දිල්රුක්ෂි, දැනට තියෙන විදිහට දැන් ඇමරිකා එක්සත් ජනපදයක් බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසාන වෙන්න කලින් එන්නතක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය සමාගමකට ඇස්ට්‍රාසෙනිකා කියන ඒ බ්‍රිතාන්‍ය මේ එන්නත් නිෂ්පාදනය කරන සමාගමකට $1,000,000,000 එහෙම නැත්නම් $1,000,000,000,000ක් මේ වෙනකොට ලබා දීලා තියෙනවා ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව වර්ධනය කර ගැනීම සඳහා. එන්නතක් සුවගත්තට පස්සේ ඒක ඉතාමත්ම ඉක්මනින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා මේ සමාගමේ ඒ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට ඇමරිකාව මේ විදිහට මුදල් ලබා දීලා තියෙනවා. ඒ එක්කම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සම්බන්ධව කරන පරීක්ෂණවලදී මේ වෙනකොට හුඟක් සුබ ප්‍රතිඵල ලැබිලා තියෙනවා කියනවා මේ එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන්. දැනට ඉදිරියෙන්ම පවතින්නේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග කරපු ඒ පරීක්ෂණවලින් එන්නතක් පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තියන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ඔවුන් වඳුරන්ට මේ එන්නත ලබා දීලා එහි ලබාගත් ප්‍රතිඵල අනුව ඉතාමත්ම සාර්ථකම එන්නත හැටියට දැනට හඳුන්වාගෙන තියෙනවා. ඉතින් මේක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ ආකාරයෙන් ඒ පරීක්ෂණ කරන සමගම ඊට සමගාමීව මේ වෙනකොට අනිකුත් බොහෝ රටවල් වලත් අනිකුත් යුරෝපීය රටවල ඒ වගේ ඔබ කිව්වා වගේ ඕස්ට්‍රේලියාවෙත් මේ වෙනකොට එන්නත සම්බන්ධයෙන් සැහැණ ප්‍රගතියක් ලබලා තියෙනවා. නමුත් තරඟය තියෙන්නේ මේක ඉක්මනට ලබා දීමත් එක්කම මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා කාටද මේ එන්නතක් සාර්ථක එන්නතක් ලබා ගන්නට පුළුවන් කියලා. ඉතින් ඒ කටයුත්ත සම්බන්ධයෙන් රටවල් ඔක්කොම විශාල උනන්දුවක් ගන්න අතරම එන්නතට අමතරව මේ වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගැනීම, මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් නැත්නම් බෙහෙතක් කොහොමද මේ රෝගය පාලනය කරන්නේ, අන්න ඒ කාරණාව සම්බන්ධයෙන් දිරුක්ෂි මේ වෙනකොට සෑහෙන පරීක්ෂණ ප්‍රමාණයක් ලෝකේ රටවල් වෙනකොට මේ වෙනකොට දියත් කරලා තියෙනවා. අපි දැක්කා මීට කලින් අර රෙම්ඩෙසිවා කියන බෙහෙතක් මීට කලින් සීකා වෛරසයට ලබා දුන්න ප්‍රතිකර්මයක් දැන් කොරෝනා වෛරසයට කොහොමද ඒක පාවිච්චි කරන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධව බොහෝ පරීක්ෂණ පවත්වාගෙන යනවා.
ඔව්, දැන් ඔය රෙම්ඩෙසිවා වගේම මේ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කියන බේත පිළිබඳවත් ලොකු කතාබහක් තියෙනවා ලෝකේ පුරාම. මැලේරියා රෝගයේ වැළඳුණු පුද්ගලයන්ට නිවාරණය සඳහා ලබා දෙන ඖෂධය, එහි ඖෂධීය නාමය. දැන් මේක ඔය රෙම්ඩෙසිවා වගේම පාවිච්චි කරනවා කියලා ආරංචියක් තියෙනවා. මේක මේ අන්ඔෆිෂියලි පාවිච්චි කරනවා, ඒ කියන්නේ නිල නොලත් විදිහට මේක පාවිච්චි කරනවා කියලායි දැනගන්නට ලැබෙන්නේ මේ කොරෝනා වෛරස මර්ධනය සඳහා. මේකේ හොඳම කතාව වෙන්නේ මේ ඖෂධය තමනුත් පාවිච්චි කරනවායි කියලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධියේම හෙළිදරව් කර සිටීම. ඇත්තටම ඔහුට මේක හෙළිදරව් කරන්නට එපාය කියලා ඔහුගේ ආරක්ෂක අංශ විසින් දැනුම් දීලා තිබියදීත් ඔහු එක්තරා අවස්ථාවකදී මේක බොහොම ප්‍රසිද්ධියේ විවෘතව ප්‍රකාශ කිරීමත් යම් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මොකද්ද මේ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කියන මේ ඖෂධය ඇමරිකානු ජනාධිපතිවරයා පාවිච්චි කිරීමත්, එතකොට අපිට ආරංචි වෙනවා ලතින් ඇමරිකානු රටවල් අතින් ගත්තහම බ්‍රසීලයේ ජනාධිපතිවරයාත් බොල්සනාරෝත් මේ සම්බන්ධව යම් ආරංචියක් කියලා තියෙනවා තමන්ගේ ජනතාවට මේක පාවිච්චි කරන්න කියලා. මේ වගේ මේ මැලේරියා මර්ධන ඖෂධය සම්බන්ධව තියෙන කතාබහ සහ උනන්දුව මොකක් තමයි? ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොනවද මේ තත්ත්වය පිළිබඳව කියන්නේ?
මෙතන ඇත්තටම මාර්තු මාසෙ වෙනකොට දිනුරුක්ෂි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරේ මේක නිකන් මැජික් එකක් වගේ කොරෝනා වෛරස් එකට හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ගත්තාම ඒක සුව වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වෙනකොට ඇමරිකාව තුල බොහෝ දෙනෙක් මේ ක්ලෝරොක්වින් හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් බෙහෙත හොයන්න පටන් අරගෙන ඒවට අතිවිශාල ඉල්ලුමක් ඇති වුණා. එපමණක් නෙමෙයි මේ බෙහෙත නිෂ්පාදනය කරන ඉන්දියාව වගේ රටවල් මේ බෙහෙත පිටරට පැටවීම තහනම් කරා. මොකද තමන්ගේ රටේ අයට මේ බෙහෙත තියෙන්නට ඕනේ කියලා එවැනි පියවරකුත් ගත්තා. නමුත් පසුව බොහෝ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියා මේ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කොරෝනා වෛරසයට කොයි ආකාරයෙන් ප්‍රතික්‍රියා කරනවද, ඒක ඇත්තටම ප්‍රතිඵලයක් හොඳ ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳ මීට වඩා පරීක්ෂණ කරන්නට අවශ්‍යයි. එහෙම නැතුව හිතුමතේට රෝගී මැලේරියාව නැති පුද්ගලයන්ට හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ලබා දීම තුළින් ඔවුන්ට වෙනත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් කියන අනතුරු රංගවීමක් කරා. මේ වෙනකොටත් ඇමරිකා එක්සත් ජනපදයේ ඒ අනතුරු රංගවීම කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කරා ඔහු දිනපතාම හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් පෙත්තක් පාවිච්චි කරනවා කියලා. ඒ තුළින් ඔහු කොරෝනා වෛරසයේ වැරඳීම වැළැක්වීමට පියවර අරන් තියෙනවා කියලා. බ්‍රසීලයේ ජනාධිපතිවරයාත් එවැනිම කතාවක් කළා. මොකද බ්‍රසීලයත් බොහොම තදින් මේ ලොක්ඩවුන් වලට විරුද්ධව බොල්සනාරෝ ජනාධිපතිවරයා මේ ආකාරයෙන් මේ ලෝකේ රටවල් ලොක්ඩවුන් කිරීම අනවශ්‍යයි කියන තැන ඉන්නවා. ඒ වගේම මේ කොරෝනා වෛරසය සාමාන්‍ය සෙන්පතික්ෂාවක් හැටියට ඔහු හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක තමයි මේ සමහර රාජ්‍ය නායකයන් හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් මැලේරියාවට දෙන බෙහෙත මේ අවස්ථාවේදී පාවිච්චි කරන්න පුළුවන් කියලා ලොකු බලාපොරොත්තුවක් ඇති කරලා තියෙනවා ජනතාව තුළ. කලින් කිව්වා වගේ මැජික් එකක් වගේ බෙහෙතක් කියලා. නමුත් ඒක එසේ නොවන බවත් මේ විදිහට හිතුමනාපෙට හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ගත්තොත් කිසි අධීක්ෂණයකින් තොරව පාවිච්චි කිරීම තුළින් නොයෙකුත් අතුරු අන්තරා අනාගතයේදී ඇති වෙන්න පුළුවන් කියන එක මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම කරලා තියෙනවා.
හොඳයි, දැන් අපි මේ කොරෝනා වෛරස වසංගතය සම්බන්ධව ලෝකේ පුරාම වාර්තා වන තොරතුරු වලින් මිදිලා ඊට අමතරව ලෝකයේ වඩාත් කැපී පෙනෙන සිදුවීම් මොනවද කියලා විමසා බලමු. එතනදී දකුණු ආසියාතික කලාපය පිළිබඳව විශේෂිත අවධානයක් අපිට යොමු කරන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට ඉන්දියාවට සහ බංග්ලාදේශයට දැඩි හානි ඇති කරලා තියෙන අම්පන් සුලි කුණාටුව පිළිබඳව කතා බහ කරද්දි මේ වෙනකොට අම්පන් සුලි කුණාටුවේ බලපෑම පිළිබඳව ලොකු අවධානයක් තියෙනවා. කොයි වගේ හානියක්ද මේ කුණාටුව මගින් මේ වෙනකොට ඇති කරලා තියෙන්නේ මේ බංග්ලාදේශ සහ ඉන්දියාව කියන රටවල් දෙකට?
නිර්ලක්ෂ්‍යතර මේ කුණා සුලි කුණාටුව 1999 පස්සේ ඇතිවෙච්ච ප්‍රබලම සුලි කුණාටුව හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේකෙන් වැඩිම ආපදාවක් සිද්ධ වෙලා තියෙන්නේ ඉන්දියාවේ කල්කටා ප්‍රාන්තයට, ඒ එක්කම ඒ ආසන්නයේ තියෙන බංග්ලාදේශයට. කල්කටා ප්‍රදේශයේ පමණක් 70%කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. එතකොට මේ රටවල් දෙකේම, ඉන්දියාව සහ බංග්ලාදේශ කියන රටවල් දෙකේම මේ සුලි කුණාටුව හේතුවෙන් මේ වෙනකොට 100%කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම බංග්ලාදේශය ඇතුලේ පමණක් මිලියන 10%කට අධික පිරිසක් තමන්ගේ උන් හිටතැන් අහිමි වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඒ මිලියන 10%ෙන් 105%කට වඩා අධික පිරිසකගේ නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වුණා කියලත් වාර්තා වෙනවා. ඉතින් වැඩිම හානියක් සිද්ධ වෙලා තිබුණේ ඉන්දියාවේ වෙස්ට් බෙන්ගෝල් කියන ප්‍රාන්තයේ අගනුවර හෙටට තියෙන කල්කටා නගරයේ තමයි වැඩිම මේ හානියක් සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් බංග්ලාදේශෙත් සෑහෙන දේපළ විනාශයක් වෙලා තියෙනවා. බංග්ලාදේශයේ කුණාටුව තම රටට එන්නට දවස් දෙකකට විතර කලින් ප්‍රදේශයේ ජනතාව විශාල පරිශ්‍රමයක් දරලා ඒ ප්‍රදේශවලින්, විශේෂයෙන්ම බෙරලාසන්න ප්‍රදේශවලින් ඉවත් කරන්න කටයුතු කළා. ඒ නිසා බංග්ලාදේශය තුළ මරණ සංඛ්‍යාව සෑහෙන අඩු මට්ටමකින් තියාගන්න පුළුවන් වුණයි කියලා උන් වාර්තා කරන්නේ. බංග්ලාදේශයේ මරණ සංඛ්‍යාව අඩු වුණාට ඉන්දියාවේ ඒ මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. බොහෝ වෙලාවට ඒ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කර ගැනීමට නොහැකි වෙච්ච නිසා.
දැන් මේ ඔබ අපි කොයි කවුරුත් භාවිත කරන බොහොම ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලාවක්නේ මේ ෆේස්බුක් කියලා කියන්නේ. ෆේස්බුක් ආයතනය තමයි ලෝකයේ ජනතාවගේ දත්ත ඒකරාශී කරන විශාලතම සමාගම් අතරින් එක් සමාගමක් වන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ මේ දත්ත එකතු කරලා ඔවුන් මේ නිකන් ඉන්නෙත් නෑ, ඉන් ආයතනයක් විදිහට යම් ඵල ප්‍රයෝජන ලබා ගන්නවා. ඒවා පිළිබඳව විටින් විට හෙළිදරව් වෙනවා. ඒ හෙළිදරව් වීම හරහා ෆේස්බුක් ආයතනයට සිද්ධ වෙනවා ඩොලර් බිලියන ගණනින්, මිලියන ගණනින් වන්දි ගෙවන්න. ඒ වගේ ආරංචියක් අපිට ඇහෙනවා මල් මේ කැනඩාව පැත්තෙන් මේ ෆේස්බුක් ආයතනය හා සම්බන්ධව. මේ ප්‍රයිවසි සෙටින්ග්ස් සම්බන්ධව යම් කිසි වූ නිවැරදි නොවන තොරතුරු ජනතාවට ලබා දීමෙන්ද මේක කැනඩාව විසින් හෙළිදරව් කරගත්ත හන්ද ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් කැනඩාවට ගෙවන්න ෆේස්බුක් එක එකඟ වෙලා තියෙනවා කියලා. මේ සිදුවීම් පිළිබඳව අපි කැමති සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න ඔබෙන්.
නිර්ලක්ෂී, මේ ෆේස්බුක් සමාගම එකඟ වෙලා තියෙනවා ඔවුනට පනවපු ඒ දඩ මුදල ගෙවන්න. ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවන්න ඔවුන් එකඟ වෙලා තියෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ කැනඩියානු බලධාරීන් ඔවුන් සොයාගෙන තියෙනවා 2012-2018 කියන කාල පරාසය තුළ ෆේස්බුක් සමාගම ඒ කැනඩියානු ජාතිකයන්ගේ ෆේස්බුක් පිටුවල ඔවුන්ගේ ප්‍රයිවසි සෙටින්ග්ස්, එතන ඔවුන්ට සීමා කරන්න පුළුවන් කවුද ඒ තමන්ගේ තමන් පළ කරන ඒ පෝස්ට් කියවන්නේ, කවුද ඒ පෝස්ට් වලට යන්න පුළුවන් කවුද, ඒවා සීමා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් කවුරු හරි පුද්ගලයෙක් තමන් නොදන්න කෙනෙකුට මේ තොරතුරු නොයන ආකාරයට තමන්ගේ ප්‍රයිවසි සෙටින්ග්ස් සකස් කළත් ෆේස්බුක් සමාගම තමන්ගේ ග්‍රාහකයන් නොදැනුවත්ව ග්‍රාහකයන්ට දන්වන්නේ නැතිව ඔවුන්ගේ දත්ත තුන්වන පාර්ශ්වයන්ට ලබා දුන්නේ කියන චෝදනාව එළවලා තියෙනවා. ඔවුන් ඒ චෝදනාව පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඔවුන්ට මේ දඩේ නියම කරලා තියෙන්නේ. මොකද කැනඩියානු බලධාරීන් කියනවා යම් කිසි පුද්ගලෙක් ෆේස්බුක් එක පාවිච්චි කරද්දී ඔහුගේ ප්‍රයිවසි සෙටින්ග්ස් ඔහු තිබුණා නම් තමන්ගේ දත්ත වෙනත් කෙනෙකුට නොයන්න ඕන විදිහට ඒවා සකස් කරලා තිබුණට එහෙනම් ඒකට ෆේස්බුක් සමාගම ගරු කරන්නට ඕනයි කියලා. නමුත් ඒ විශ්වාසය කඩ කිරීම හේතුවෙන් තමයි ඔවුන්ට මේ විශාල දඩය නියම කරලා තියෙන්නේ. මින් ඉදිරියට ඒක නොකරනවායි කියලා. ඉතින් ෆේස්බුක් සමාගම ඒ සහතිකය දැන් ලබා දීලා තියෙනවා. මින් ඉදිරියට කවුරු හරි පුද්ගලෙක් තමන්ගේ ප්‍රයිවසි සෙටින්ග්ස් දැම්මොත් තුන්වන පාර්ශ්වයට ඒ තොරතුරු ලබා ගන්න බැහැයි කියලා ඒක මින් ඉදිරියට ගරු කරනවා කියන කාරණාවත් ෆේස්බුක් සමාගම ඒ දැන් පොරොන්දුව ලබා දීලා තියෙනවා.
දැන් කැනඩාව විසින් හෙළි කරගත්ත මේ තොරතුරු හින්දා ඩොලර් මිලියන 6.5ක් ගෙවන්න ෆේස්බුක් එක කැමති වුණාට මේ ලංකාවෙත් යම් සම්බන්ධයක් තියෙනවා ෆේස්බුක් එකට. හැබැයි ලංකාවට නම් වන්දි ගෙවීමක් නෑ, සමාවක් විතරයි ෆේස්බුක් එකෙන් කරලා තියෙන, සමාව ඉල්ලීමක් පමණයි කරලා තියෙන කියලා වාර්තා වෙන්නේ. ඔබට මතක ඇති අර මහනුවර දිගණ සිදුවීම, එහිදී යම් අසහනකාරී වාතාවරණයක් උද්ගත වුණා මේ සිංහල සහ මුස්ලිම් පිරිස් අතර ලංකාවේ. එතනදී ඔය ගොඩාක් කටකතා වගේ දේවල් අසත්‍ය තොරතුරු ප්‍රචාරණ මාධ්‍යයක් විදිහට ෆේස්බුක් එක පාවිච්චි කරලා තිබුණා ගොඩක් අය. ඉතින් ඒකට ඉඩ ලබා දුන්නා කියන චෝදනාවක් තියෙනවා ෆේස්බුක් එකට. ෆේස්බුක් එක හැබැයි මේ සම්බන්ධයෙන් ලංකාවෙන් සමාව ඉල්ලලා තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. කොහොමද මේක සිද්ධ වෙන්නේ අමල්? කොයි විදිහෙන්ද ෆේස්බුක් එක මේ සමාව අයදීම සඳහා පෙළඹවීම ඇති කරන්නේ?
ඔව්, අතර දිලුෂ මේක ඇති වෙන්නේ දැන් 2018 මාර්තු මාසයේ සිද්ධියෙන් පස්සේ ශ්‍රී ලංකාව ෆේස්බුක් එක දින කිහිපයක් තහනම් කරලා තිබුණා ශ්‍රී ලංකා රජය. නමුත් පසුව ඒ තහනම ඉවත් කරලා තිබුණා. මෙතනදී ෆේස්බුක් සමාගමත් එක්ක ශ්‍රී ලංකා එවකට තිබිච්ච රජය සෑහෙන සාකච්ඡා ඇති කරලා තිබුණා. මේ ෆේස්බුක් එක පාවිච්චි කිරීමේදී ජාතිවාදී ආරවුල් ඇති නොවන ආකාරයට මේ ෆේස්බුක් එක පාවිච්චි කරන්න කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඒකම ෆේස්බුක් එකේදී පළ කරන වෛරී සහගත පෝස්ට් ඒවා ඉවත් කරන්න කොහොමද කියන කාරණාව පිළිබඳව දිගින් දිගට සාකච්ඡා කරලා තිබුණා. මෙතනදී ෆේස්බුක් සමාගම ස්වාධීන කණ්ඩායමකට පවර්ලා තිබුණා මේ ප්‍රශ්නය පිළිබඳව ස්වාධීනව වාර්තාවක් ලබා දෙන්න කියලා. ඉතින් ඒ විදිහට ඔවුන් ලබාගත්ත ඒ ස්වාධීන වාර්තාවේදී සඳහන් කරලා තියෙනවා ෆේස්බුක් එක සමහර ඒ පෝස්ට් ඉවත් කරන්න නිසි ආකාරයෙන් පියවර නොගත්තු නිසා මේ ආරවුල් වලට සම්බන්ධ පුද්ගලයන් බොහෝ අවස්ථාවලදී ජාතීන් අතර වෛරය ඇති වෙන පෝස්ට් පළ කිරීමේදී ඒවා ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම ක්‍රියා කරේ නැහැ කියන කාරණාව මේ ස්වාධීන කණ්ඩායම විසින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවෙන් සමාව අයදලා තියෙන්නේ මේ කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා මින් ඉදිරියට එවැනි කටයුතු අනුව කිරීම සඳහා ඔවුන් පියවර ගන්නවයි කියලා. විශේෂම මේ වෛරී සහගත පෝස්ට් කිසියම් පුද්ගලයෙක් විසින් සිංහල හෝ ද්‍රවිඩ භාෂාවෙන් ඒවා පළ කරනවා නම් ඒවා ඉවත් කර කිරීම සඳහා වෙනදට වඩා වැඩි පිරිසක් ඒ කටයුතු සඳහා දැන් යොදවලා තියෙනවා කියන එකත් ෆේස්බුක් සමාගම කියලා තියෙනවා. මේ ෆේස්බුක් එක පාවිච්චි කරන ඒ වෛරී ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒවා වැළැක්වීමට තිබුණට වඩා දැඩි පියවර ගන්නවයි කියන ඒ පොරොන්දුවත් ෆේස්බුක් සමාගම දැන් ලබා දීලා තියෙනවා.
හොඳයි, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා අමල් මේ සතියෙදිත් ලෝකයේ තියෙන උණුසුම්ම තතු වෙtti අලුත් ප්‍රවෘත්ති සමීප කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතිය සිකුරාදා නැවතත් හමු වෙමු. ආයිබෝන් අමල්.
ආයිබෝන් දෙතුක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.